अभिनव मंत्री तुमंगे नील प्रतिज्ञा।
ලංකා දේශය තුළ වෙනම රාජ්‍ය වීමට දෙලින්ම හෝ අන්‍ය අතරකින් ශ්‍රී ලංකා තුළදී හෝගින් ප්‍රදී ආධාර දීම අනුමතිම අනුග්‍රහණය දැක්වීම ඉඳල් යෙදවීම දැක්වීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් පාසකට ප්‍රතිඥා
දෙන්නේ. ජනාධිපතිවරයාගෙන් ලැබෙන සන්දේශ 40 වෙනි අධිකාරියු මහජන ආරක්ෂා ආරක්ෂක ආඥාපනත 40 වෙනි අධිකාරියු මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තියේ මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ප්‍රතිඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතිය 21 2 වගන්තිය සමග කිව යුතුයි. 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. ශ්‍රී ලංකා ජනාධිපති නිවේදනය. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් රජයේ විවිධ උසස් නිලතල ඔබවන නිලධාරීන් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සිය තහවුරු කළ නොහැකි සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරී තීරණ සහ කටයුතු දෝෂ දර්ශනයට ලක් කරමින් මෙම උත්තරීතර සභාව තුළ විවිධ අවස්ථාවලු විචනය කිරීමේ ප්‍රවණතාවයක් මෑතක සිට වර්ධනය වෙමින් පවතින බව ගරු මන්ත්‍රීතුමන්ලාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. මෙලෙස බොහෝ අවස්ථාවලදී පදිනම් විරහිතව සිදු කරනු ලබන එවැනි ප්‍රකාශමකින් එකී රාජ්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන අතරම එවැනි ප්‍රකාශ සම්බන්ධව පිළිතුරු ලබා දීමේ අවකාශයක් දෙම නිලධාරීන්ට නොමැති බැවින් ඔවුන්ට බලවත් අසාධාරණයක් සහ අධෛර්යමත් වීමක් සිදුවන බව නිරීක්ෂණය කරමි. තව දෙවැනි ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නියම නිලධාරීන් විසින් මා වෙත තම දැඩි කනස්සල්ල පළ කරමින් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමද කර ඇති බව මෙහිලා විශේෂයෙන් සඳහන් කරමි. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව විවේචන තිබේ නම් එකී නිලධාරීන් පාර්ලිමේන්තු තීරයට කැඳවා ඒ සම්බන්ධව කරුණු විමසීමට හා අවශ්‍ය පියවර ගැනීමට අවකාශය පවතින බැවින් එලෙස මෙම සභාව තුළදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඔවුන්ව දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන්ම මෙහි නවධාරණය කිරීමට කැමැත් වෙමි. තවද ස්ථාවර නියෝග 91 වූ විධාන 90 එවැනි අපහාසාත්මක හෝ අනිසි ප්‍රකාශ හැන්සත් වාර්තාවෙන් ඉවත් කිරීමටද කටයුතු කරනු ලබන බව තවදුරටත් දන්වනු කැමැත් වෙමි. නිවේදනයේ මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජලමූලාශ්‍ර මගින් පැන නැගී ඇති ගැටලු පිළිබඳ ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ සේවය පිණිස ගරු නීතිඥ පවිත්‍රාදේවි වන්නයාරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරුන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුව දන්වනු කැමැත්තෙමි. මහින්ද අමරීර
අපි අවස්ථා ගණනාවකදී මේ නිල්වලා ලවණ බහතකය ගැන ප්‍රශ්න ඉදිරිපත් කරා මේ සභාවේ ඔබගෙත් අවධානයකට යොමු කරා. විශේෂයෙන්ම බොහොම පැහැදිලි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ජල සම්පාදන මණ්ඩලයත් ඒවගේම තවත් රාජ්‍ය ආයතන රැසක් කේන්ද්‍රගත කරගෙන නිර්මාණය වුණු ඛේදවාචකයක්. හොඳින්ම දන්නවා මහින්දනේ මාතර දිස්ත්‍රික්කයේ දසදහස් ගණනක මේකෙන් විපතට පත් වෙලා තිබෙනවා. ඒ ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව විපක්ෂය තමයි මේ ප්‍රශ්නය විශේෂයෙන්ම ඉදිරිපත් කරේ, ප්‍රථමයෙන්ම අවධානයට යොමු කළේ. ඉතින් මේ ප්‍රශ්නය පිළිබඳව අපිට අවශ්‍යයි අපක්ෂපාතී වැඩපිළිවෙළක්. අපි විශ්වාස කරනවා විපක්ෂයෙන් ඉදිරිපත් කරපු මේ යෝජනාව, ඒ කියන්නේ මේක පිළිබඳව තේරීම්කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ඒ කමිටුවේ සභාපතිත්වය හැබවිය යුත්තේ විපක්ෂයේ සාමාජිකයෙක්. එනිසා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. දැන් පවිත්‍ර වන්නයාරච්චි ඇමතිතුමිය මං හිතන්නේ වාරිමාර්ග ඇමති නේද? එතකොට වාරිමාර්ග ඇමති හැටියට වෙලා කොහොමද අපක්ෂපාතීව මේ ප්‍රශ්නය පිළිබඳව සොයලා බලන්නේ? මෙතන තියෙනවා මේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ කමිටුවෙන් සාධාරණත්වයක් මාතර දිස්ත්‍රික්කයේ මේ ලවණ බහතක ඛේදවාචකය තුළින් විපතටපත් වුණු, අසහනයටපත් වුණු, පීඩනයටපත් වුණු දසදහස් සංඛ්‍යාත ජනතාවට ඒ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙන්නට නම් මෙහි සභාපතිත්වය විපක්ෂයේ පාර්ශ්වයේ සිටින ගරු මන්ත්‍රීවරේ කෝ මන්ත්‍රීවරියක් මෙහි සභාපතිත්වය දැරිය යුතුයි කියන එක අපේ යෝජනාව. කරුණාකරලා මේක අවධානයට අරගෙන මේක ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
මේ മന്ത്രി කණ්ඩායමේ ඉන්න ජේෂ්ඨතම മന്ത്രിවරිය තමයි පවිත්‍රාදේවි මැතිණිය. ඒ නිසා තමයි එතුමිය පත් කරේ. ඔව් ඩල සලාපිරමැතුමා.
අර කතානායතුමනි වාදයක් කරන්න නෙමෙයි, විපක්ෂ නායතුමා ඉදිරිපත් කරපු අදහසට අපි එකඟ වෙනවා. සුදුවන්ත වෙනවා මේ තේරීම් කරසභාව පත් කිරීම පිළිබඳව පළමුවෙන්. නමුත් අත්ත වශයෙන්ම මේ ස්වාධීන මධ්‍යස්ථ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පවිත්‍රාදේවි වන්නයාරච්චි ඇමතුමිය පිළිබඳ තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි ගරු කතානායකතුමනි. ඇමතිවරයෙක් වීම නුසුසුකමක් කියලා කියනවත් නෙමෙයි. නමුත් මෙතන අමාත්‍යංශ අතරේ අපි කවුරුත් දන්නවා ආයතන අතරේ විශාල ගැටලුවක් තිබුණා. මැද ඉඳගෙන අපක්ෂපාත පරීක්ෂණයකින් මේක මේ සාධාරණය මාතර දිස්ත්‍රික්කයේ ගොවින්ට කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. එසේ කවුරුන් හෝ දැන් ගරු ජනතුමාගේ ඕවර්සයිට් කමිටි කන්සෙප්ට් එකේ තියෙන්නේ ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා නැතුව මන්ත්‍රීවරුන්ට මේක බාර දීලා තියෙන්නේ මධ්‍යස්ථව ස්වාධීනව මේක දිහා බලන්න ඕනේ හින්දා. ඒ සංකල්පයම මෙතෙන්දි පාවිච්චි කරන්න. මොකද අපේ දිස්ත්‍රික්කයේ ගොවීන් කන්න අටක් තිස්සේ දැඩි පීඩාවට ලක්ලා තියෙන ඔබතුමාට අලුතින් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමා මටත් වඩා හොඳින් මේක දන්නවා. ඒක කාරුණිකව මේක අවධානය යොමු කළා විපක්ෂයේ කුමන හෝ මන්ත්‍රීවරයෙක් මේ සභාපතිත්වයට පත් කරන්න. ඒතර අපිට සාධී කවුරුත් එකතු වෙලා මේ පිළිබඳව සොයා බැලීම් කළා. ඒ ජනතාවට සාධාරණ කිස්ස කරන්න පුළුවන් කරු කතා නායතුමනි. මොම සිදුවේ?
ඔව්. මේ ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා විදියටත් මේ යෝජනාව කෙටුම්පත් කරපු මන්ත්‍රීවරයා විදියටත් ඔබතුමාට තමයි මේ සභාපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නේ. නැතු ආණ්ඩු පක්ෂයටවත් විපක්ෂ නායකතුමාටවත් සභානායකතුමාටවත් නෙවෙයි. ඉතා පැහැදිලිව යෝජනාව තුළම තියෙනවා මේ සභාපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නේ ඔබතුමාට. සාමාජිකයෝ නම් කරන්නේ ඔබතුමා අපේ දෙපැත්තෙන් නම් දුන්නු බව ඇත්ත. දැන් ගරු පවිත්‍රාවන්‍යාරච්චි ඇමතුමිය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂෙන් දුන්නු නම්වල වගකීතු ඇමතිවරු යොදලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඇත්තටම ආපෞසරයක් මම ඔබතුමාගෙන් ඉල්ලනවා කාරුණිකව. අවශ්‍ය නම් තව දවසක් දෙකක් අරගෙන හරි ආණ්ඩු පක්ෂයෙන් කතා කරලා ආපෞසරයක් නම් ටික අරගෙන. මොකද දැන් පවිත්‍ර වන්‍යාරච්චි ඇමතුමිය මේ සභාපතිත්වයේ දරන්න උවමනා නැහැ. එතුමියට මේ ගැන තවත් විවිධ කමිටුපත් කරමින් අදහස් ගන්නවා. හැබැයි දැන් මේ තේරින් කර සභාව පත් කිරීමේම අපේක්ෂාව මොකද? තම මේකේ සැඟවුණු තවත් හොයන්න ඕන මේකට වඩාත් ඵලදායි යමක් එකතු කරන එක. ඉතින් එතකොට ඒ වගේ වෙලාවකදී තේරින් කාරක සභාවක සභාපතිකම විශේෂ බාර ඇමතිවරයාට දෙන එක සාධාරණ නැහැ කියන එකයි මගේ යෝජනාව. ඉතින් ඒ නිසා මේ යෝජනාවේ ඉස්පිල්ලක් පාපිල්ලක් ගන්න මේ දැන් ඔබතුමාලා පිළිගත්ත යෝජනාව කෙටුප්පත් කරේ මම. හැබැයි ඒක නිසා මම කියන්නේ මටයි කියලා. මම කියන්නේ ඒක විපක්ෂයේ ඉන්න ගැළපෙනම කෙනෙකුට දෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ ආණ්ඩු පක්ෂයේ විශේෂ බාර ඇමතුමිය මේ මේ තේරින් කාරක සභාවේ සභාපති කරන්න එපායි කියන එක තමයි ඉල්ලීම. ඒ නිසා ගරු කතානායකතුමනි ආණ්ඩු පක්ෂයත් එක්ක කතා කරලා මම හිතන්නේ අගමැතිතුමත් ඉන්නවා. අගමැතිතුමත් මේ නිල්වලාගංග ගැන ජල සම්පාදන ඇමති විදියට හිටපු කාලේ ඉඳලා මම මේ ගැන කතා කරනකොට එතුමා කතා කරා. ඒ වගේ මේ සභාවේ නතුලා ඩිව් ගුණසේකර ඇමතුතුමා. ඔබතුමා මේ ගැන කතානායක පුටුවේ ඉඳගෙන මීට සති කිහිපයකට කලින් කතා කරා. සාමාන්‍ය කතානායකතුමා කතා කරන්නේ නැති කරුණු ටිකක් සාමාන්‍ය පුටුවේ ඉඳගෙන කතා කරන්නේ නැහැ. ඒත් ඔබතුමා කතා කරා. සම මේ කාරණේ ගැන ආපෞසරයක් හිතන්න කියලා අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
මට කොමිටිය පත් කරන්න ඉඩ දෙන්න. මහින්ද අමරවීර මැතිතුමා, කංචන විජේසේකර මැතිතුමා, නීතිඥ මොහන් ප්‍රියදර්ශන සිල්ලා මැතිතුමා, ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා, සීබී රත්නායක මැතිතුමා, දඩ සලහප්පිරුව මැතිතුමා, ඩිලිස් එදාරච්චි මැතිතුමා, බුද්ධික පතිර්ණ මැතිතුමා, හේෂා විතානගේ මැතිතුමා, සම්පත් අතුකෝර්ණ මැතිතුමා, කරුණාදාස කොටිතුවක්කු මැතිතුමා, උපුල් ගලප්පත්ති මැතිතුමා, ෂාන් විජලාල් සිල්ලා මැතිතුමා, ඉසුරු දඩංගොඩ මැතිතුමා, කිංග්ස් නේසන් මැතිතුමා, නිපුණ රණවක මැතිතුමා, වීර සුමන වීරසිංහ මැතිතුමා. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයක් නවවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීමක් 20/24 මාර්තු 7 බ්‍රහස්පතින්දා පූර්ව භාග 11 කාර්යක සභා කාමර අංක 4 හිදී පැවැත්වීමට නියමිත බව දන්වන අතර ඒ සඳහා සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව ආරාධනය කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට මෑතකදී සිදු කරන ලද වැටුප්පඩි කිරීම පිළිබඳ මහ බැංකුව අධිපතිවරයා සහ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හා උන්ගේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සාමාජිකයන් සමග මාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන විශේෂ රැසීමක් 20/24 මාර්තු 5 අගහරුවාදා එනම් අද දින පූර්ව භාග 10:30 කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙනමින් ඒ සඳහා ආරාධනය කර තිබෙන සියලු දෙනා වෙත මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔව් මන්ත්‍රීවරයා,
මේ දැන් මහ බැංකු පනත පසුගිය වසරේ මාස 6ක්වත් නැහැ සම්මත කළා. එතකොට ඒ සම්මත කරනකොටත් අපි පෙන්වා දුන්නා. දැන් මහ බැංකු අධිපතිතුමායි පාලක මණ්ඩලයයි
ගරු මන්ත්‍රීතුමා ඒ කාරණේ වෙනම ගන්න අද කතා කරන්නේ වැටුප්පඩිවීම පිළිබඳ. ඒකට පැමිණිලා ඔබතුමාගේ අදහස් කියන්නේ.
දැන් මුදල් ඇමතුමා ඉන්නවද මේ සභාවේ? ඔව් මුදල් ඇමතුමා.
ඉතින් ඒක
යෝජනා කරන්නයි පත් කරන්නයි දෙකම බලතල මුදල් ඇමතුමාට දීලා මේ පනතෙන් පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් අතට ඒක දීලා මේ පාර්ලිමේන්තුවෙන් පිටතට ගෙනියලා
හරි.
එතුමා නැතුව කරන සාකච්ඡායි තේරුම මොකක්ද?
ඔබ විවාදයකදී ගන්න මන්ත්‍රීතුමා.
විවාදෙද නෙමෙයි ඉතින් ඔබතුමා මේ කරන කැඳවීමේ තේරුම මොකක්ද?
මෙතෙන්දි ගන්න බෑ. දැන් ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා. ලිපිලේඛනාදී පිළිගන්නන්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලිපිලේඛනේ. ඔව්.
කරු කතානායකතුමනි 2020-2021 වර්ෂය සඳහා සීමා සහිත රක්නා ආරක්ෂණ ලංකාහි වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් පතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආරක්ෂා පිළිබඳ ආශික අධීක්ෂණ කාරක සභාවිත යොමු කළ තිය මම යෝජනා කරමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව සහ 2006-19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ 8-2 වගන්තිය සමග කිව යුතු 24 වගන්තිය යටතේ තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 දෙසැම්බර් 22 දිනැති අංක 23/11 දරන අතිවිශේෂ කැසපත්වය පල කරලද නියෝග ම ඉදිරිපත් කරමි. මෙම නියෝග තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යංශ ප්‍රදේශ කාරක සභාවට යොමුකළිතේ මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බුස්මන් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයේ 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළේ මම යෝජනා කරමි. 1979 අංක 60 දන්න අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තයේ ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 මාර්තු 3 දින ඇති අංක 23.73 ඇදීර 59 දන්න අතිවිශේෂ ගැසපත්වය හා එහි උපලේඛනයේ පලකරමින් කළ ලද ප්‍රකාශ මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමත
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වර්තාව හා ගිණුම් සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ හා ගනු ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමග කියවිය යුතු 27 එක වගන්ති අර්ථයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංකේයන අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද්දුව 2023 අප්‍රේල් 3 දින ඇති 23-26 ලේරක් 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ද නියමය මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා සීමා සහිත ස්වාධීන රූපවාහිනී ජාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මාධ්‍ය තරුණ්‍ය උරුමය නූතන ප්‍රවේශියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. මෙම ලිපි ලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීවරුන් වෙත සපයා ඇත.
උපක්ෂ නායකතුමනි,
බොහොම කෙටියෙන් මම ඔබතුමාට කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. අපි පහුගිය දවසක සක්වල වැඩසටහන් ලබා දුන්නා මාතරේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ටාසේ දේවහුව මුස්ලිම් මහවිද්‍යාලයට. ඒ දේවහුව මුස්ලිම් මහවිද්‍යාලයට ඇත්ත වශයෙන්ම ගණිත ගුරුවරයෙක් නැතුව වසර 38ක් වෙනවා. මේ ගැන අවධානය යොමු කරන්නට කැමති. ඒ වගේම ගුණගංගාර කනිෂ්ඨ විද්‍යාලයේ IT ගුරුවරයෙක් නැහැ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ ගුරු හිඟේ බරපතල ප්‍රශ්නයක්. 40,000ක ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා අපේ අධ්‍යාපන පද්ධතියේ. ඒ පිළිබඳව අවධානය යොමු කළා. ඒ වගේම 22,000ක් සංවර්ධන නිලධාරීන් ඒ ඉෂ්ට සිද්ධ කරපු ප්‍රශස්ත සේවාවට නිසි අගෙයීමක් ලබා දීලා ඒ අයව ගුරු සේවයට නියමිත ක්‍රමවේදය අනුව අබ්සෝබ් කරගන්න වැඩසටහනක් ඇතුළු කරගන්න වැඩසටහනකට යොමු වෙන්න විශේෂයෙන්ම දේවහුව මුස්ලිම් මහවිද්‍යාලෙත් ගුණගංගාර කනිෂ්ඨ විද්‍යාලෙත් ගුරු හිඟයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න. අවුරුදු 38ක් ගණිත ගුරුවරෙක් නැහැ දේවහුව විද්‍යාලෙ.
නායකතුමනි, මම ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් පැන්නගෙන නැගන් හිටියේ මේකට පිළිතුරක් දෙන්න. 2019 වර්ෂයේදී උපාධිධාරීන් සංවර්ධනධාරීට බදවා ගැනීමෙන් පස්සේ 22,000ක් වරණයකින් තොරව පාසල්වලට යොමු කළා තිබ්බා. එතකොට උපාධියේ වර්ගය විෂයට ගැලපෙනවද? ඒ කිසි දෙයක් බැලීමකින් තොරව යවලා තිබ්බා. මේ අතිබහුතරයක් මේ අයව යොදලා දුන්නේ ප්‍රාථමික පන්තිවල ඉගැන්වීම් කටයුතු සඳහා. දැන් මෙහෙම තියෙන අවස්ථාවේ තමයි අමාත්‍ය මණ්ඩල සංදේශ කීපයක් ගිහිල්ලා මේ අමාත්‍යංශය මම බාර ගන්නකොට අවසාන අධිරේ තිබුණේ ඉඳන් හිටම් මම බාර ගන්න අවස්ථාවේදී මේ 22,000ට අභ්‍යාසලාභීපත් වීමක් දීලා ඊට පස්සේ අවුරුදු 3කින් පස්සේ විභාගයක් තියලා සිර කරන්න. දැන් මේක සම්පූර්ණ ගුරු සේවා ව්‍යවස්ථාවනු ගුරුවරු බඳවා ගැනීම ක්‍රමවේදය කණුපිට හරවලා මේ හිටපු නිලධාරින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තිබුණා. අවසානයේ ඉදිරිපත් කළ දුන්නේ මහාචාර්ය GL පීරිස් මැතිතුමා. ඉතින් එතුමාට කරන් දෙයක් නැහැ නිලධාරීන් හදලා දුන්න කැබිනට් පේපර් එක. සාමාන්‍ය ගුරු සේවා ව්‍යවස්ථාන උපාධිධාරීන් බඳවගන්නේ පරීක්ෂණයක් තියලා විභාගයක් තියලා ලිඛිත පරීක්ෂණයක් ඒකේ ලකුණු මත අරගෙන ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන නියමිත වයස් සීමාව තුළ විෂය ගැළපීම අනුව සමුක පරීක්ෂණයක් තියලා තමයි බඳවගන්නේ ගුරු සේවයට. මෙයින් පිටත යන වැඩ පිළිලක් තමයි මේ කැබිනට් පත්‍රිකාවේ තිබුණේ. දැන් මට මේක නැවත යථාවත් කරන්න වෘත්ති සමිතිත්වල එකඟතාවයක් මත අපි කටයුතු කළා. ඒකේ අනිත් සාමාන්‍ය ක්‍රමවේදයට ගිහිල්ලා මේ 22000 ඇතුළුව ඒ අවස්ථාව නොලද සියලුම සංවර්ධන නිලධාරීන්ට මේකට අයදුම් කරන්න අවස්ථාව දෙන්න පරීක්ෂණයට 52000ක් අයදුම්පත් ආවා. එතකොට තෝරා ගැනීමක් තියෙනවා. 22000 තෝරගන්න 52000ක් විභාගයට තියලා තෝරගන්න පුළුවන්. එතකොට එහෙම කරාම පිරිසක් ගියා උසාවියට. ගිහිල්ලා කිව්වා අපිව දැම්මනම් අභ්‍යාසලාභින් හැටියට අපිටපත් වීම දෙන්න. ඉතින් ඒක ගුරු සේවා ව්‍යවස්ථාවට එකඟුනේ නැති නිසා තමයි අපි අර තීන්දුව ගත්තේ. දැන් ඒගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා. ඒ පාර ගරු කථානායකතුමනි මාර්තු 25 වෙනිදාට අවුරුද්දයි. විභාගයේ ප්‍රකාශයට පත් කළා විභාගයේ තහනම් කළා දවස් දෙකකට කලින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක්. දැන් අපි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේදී 21 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. අභියාචනාධිකරණයේ විනිශ්චයකරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 අයන්න වගන්ති යටතේ අධිකරණයේ ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන නීති මඟින්. දැන් අවුරුද්දක් යනකම් ගුරුවරු 22000 බඳවගන්න එක තහනම් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. මේ නඩුව මම සංඛ්‍යා මම දින වකවානුත් එක දෙනවා. දැන්ට මාස එකහමාරකට කලින් රිටන් සබ්මිෂන් දීලා ඉවර කළා ලිඛිත දේශන. මේ විනිශ්චයසනේ නඩුකාරය 3 දෙනෙක් හිටියා. මේන් එක්කෙනෙක් විශ්‍රාම යාමට නියමිතව හිටියා ගිය සතියේ. මම දැනුම් දුන්නා අපේ නීතිංගේ මාර්ගයේ මෝසමක් ඉදිරිපත් කළා කියන්නයි කියලා මේ විනිශ්චයකාරතුමා විශ්‍රාම යාමට පෙර මේ තීන්දුව දෙන්නයි කියලා. දුන්නේ නැහැ. විනිශ්චයකාරතුමා විශ්‍රාම ගියා ගිය සතියේ. දැන් අපිට සිදු වෙනවා නැවත මෝසමක් ඉදිරිපත් කළා මේ தத்துவය අහන්න. මේ සෙල්ලම් කරන්නේ මේ රටේ දරුවොත් එක්ක. පෙස්සමක් දාපු පළියට මානව හිමිකම් කඩ වෙන්නේ මේ අයගේ නෙමෙයි. මෙයාට පඩියක් හම් වෙනවා රජේ. සංවර්ධන දහරින්ට. මෙයාට පඩියක් හම් වෙනවා. මේ දරුවන්ට නියමිත ගුරුවරු. SDG 17 4 වෙනි එක තමයි ගරු කථානායකතුමනි ගුණාත්මක හා සමාන අධ්‍යාපනයක් ලබා දීම. ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න තමයි ගුරු සේවා ව්‍යවස්ථාවේ මේ නියමයන් තියෙන්නේ. එතකොට අපි ඒකටයි උත්සාහ කළේ. ඒක වලක්වලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත අවුරුද්දක් බලන් ඉන්න උනා තහනම් නියෝගය. තහනම් නියෝගයක් දීලා අවුරුද්දක්. එහෙමනම් පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා අපේ මන්ත්‍රීවරු සූදානම් නම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා මේක ගැන විමර්ශනයක් කරන්න. මොකද පාර්ලිමේන්තුවෙන් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 යන්නේ බලතල තියෙන්නේ. මේක හරි ප්‍රශ්නයක්. ඒ නිසා ගරු කථානායකතුමනි මේ මුළු සභාවම දැනගන්න ඕනේ ගරු මන්ත්‍රීවරු මාත් එක්ක එකඟ වෙන අති සියලු දෙනාම මේ අපරාධය කරන්න එපා. මේ දරුවන්ගේ ගුරුවරුන් ලබා දෙන එක ගුණාත්මක භාවයෙන් යුක්ත. මේ තහනම් නියෝගේ තියාගෙන නඩු තීන්දුව දුන්නේ නැහැ. දැන් විශ්වාම විනිශ්චයකාරවරයෙකු විශ්වාම ගියා. දැන් කිව්වොත් නැවත නඩු විභාග කරන්න තව අවුරුද්දක් යනවා. මේගොල්ලෝ හිතනවා මේ ඉඩම් නඩු කියලා. ඉඩම් නඩුවක් නම් පරම්පරා 3ක් යනකම් නඩු අහනවා. උසාවි ප්‍රොක්සි දානවා. තාත්තා මැරෙනවා, සීයා මැරෙනවා, පුතා මැරෙනවා. මුඩුපුරා තමයි එන්නේ නඩු තීන්දුව දෙනකොට. මේක එහෙම එකක් නෙමෙයි. මේ රටේ දරුවෝ 143ක් දැන් ප්‍රාණපේට තියාගෙන ඉන්නවා මේ අතුරු තහනම් නියෝගය තුළ. මං කී වතාවක් කිව්වද මේ පාර්ලිමේන්තුවේ. එනිසා ඔබතුමන්ලටයි අපිටයි මේකේ වගකීමක් තියෙනවා. කවුරු ආණ්ඩු බලයේ හිටියත් ගුණාත්මක භාවයේ ගුරුවරෙක් දරුවන්ට දෙන්න අයදුම්පත් තියෙනවා ගැඳවල. විභාග ලියන්න සූදානම් පිරිසක් යනවා උසාවියට තහනම් නියෝගයක් ගන්නවා විභාගෙ තියන්න එපා. අවුරුද්දයි. හැබැයි දැන් ඒ පාර අපි දුන්න පළාත් සභාවට බලතල. පළාත් සභාවෙන් එකට රිට් පෙස්සන් 3ක් ගියා. තහනම් නියෝගය මාස 4ක් තිබ්බා. 4 වතාවක් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් දැම්මා. දාලා ගිය සතිය දුන්නා. දැන් ඒක නිසා පළාත් සභාවට පුළුවන් 13,500ක් බඳව ගන්න. දැන් ඒක කරගෙන යනවා. වතු පාසලට 2,500ක් ගුරු සහායකව බඳව ගන්න වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ ගරු සභාව දැනගන්න ඕනේ. අපිට මේ කටයුතු කරන්න වෙන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන් එක්ක. අපි ඒකට අවනත වෙන්න එපා. ඒ නිසා මේ தত্ত্বය වෙනස් කරනවා නම් අපිට වෙනවා පාර්ලිමේන්තුව හරහා යම් පියවරක් ගන්න. මම පැකිලෙන්නේ නැහැ ඒකට ඉදිරි කාල සීමා තුළ මම තව පොඩ්ඩක් ඉවසනවා මේ නඩු තීන්දුව ඉක්මනට දෙනවද නැද්ද කියන එක බලන්න
කෘෂිකර්ම ඇමතුමා
ගල් කතානායකතුමනි 2020 2021 වර්ෂය සඳහා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳව ආංශික කාරක ස්වභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කළේ
සංචාරක හා ඉඩම් ඇමතුමා
ගරු කතානායකතුමනි 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි පනතේ 67 වගන්ති යටතේ හිමිකම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සංචාරක ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 දෙසැම්බර් 1 වැනි දිනේදී අංක 23.8 ඇදීරු 27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පාලකන ලද නියෝග මම ඉදිරිපත් කරමි මෙම නියෝග සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට යොමු කිරීමට යෝජනා කරමි
අර්මාන්ත ඇමතුමා
කතානායකතුමනි 2019 වර්ෂයේ සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි
විදුලි බල බල ශක්තිමත්
ගරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් තොගගබඩා පාර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තා බල ශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නුවන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යම සහ මුදල් රාජ්‍ය අමාත්‍යම සංවිධායක
කතානායකතුමනි 2020 වර්ෂය සඳහා සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා සීමා සහිත හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මේ වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ තියා යෝජනා කරමි
කාර්ක සභා වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව හර්ෂඩ් සිල්ලාමෙත්
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද එකතු කළ ආගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි මෙතන එක කාරණාවක් තියෙනවා ගරු කතානායකතුමනි ඒ තමයි අර ඩිජිටල් සර්විසස් ටැක්ස් එක අපි දිගින් දිගටම කතා කරනවා ලංකාවේ නිෂ්පාදනය කළා ලංකාවේ පරිභෝජනය කරන මෘදුකාංග වලට වැට් එක වදිනකොට පිටරට නිෂ්පාදනය කරලා ලංකාවේ පරිභෝජනය කරන මෘදුකාංග වලට වැට් එක වදින්නේ නැහැ මේක හොඳම උදාහරණය තමයි පික්මි සහ ඌබර් පික්මි එකට වැට් එක වදිනවා ඌබර් එකට වැට් එක වදින්නේ නැහැ ඉතින් මේක වෙනස් කරලා හැමෝටම සාධාරණ ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් හදනවා කියලා අපිට පොරොන්දුවක් දුන්නා මුදල් කාර්ක සභාවට දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට. අද මාර්තු මාසෙත් ඇවිල්ලා මේක වෙලා නැහැ. දැන් ඔවුන් කියනවා අලුත් වැට්බද්දු පනතක් ඉදිරිපත් කරනකම් මේ වෙනස්කම් වලට කිසි දෙයක් කරන්න බෑ කියලා. හැබැයි අපි මේ මුදල් අමාත්‍යාංශයටත් යෝජනා කරනවා කරා කාර්ක සභාව හරහා මේක ටෙම්පරරි සොලියුෂන් එකක් හරි ගන්න. වැට් බිල් එක අලුත් වැට් ඇක්ට් එකක් ගේන්න මුදල් ඇමතුමා ඔයගොල්ලන්ට තව මාස ගාණක් අවුරුද්දක් යයි. එතකොට මේ මෘදුකාංග ඔක්කොම මේ රටෙන් එළියට යනවා. ඒ කට්ටිය ඩුබායි වලට යනවා, ඒ කට්ටිය බැංගලෝ වලට යනවා, ඒ කට්ටිය ඕස්ට්‍රේලියාවට යනවා. එතකොට මේක අපේ මෘදුකාංග හරහා අපි බලන්න අපනානය කරා ඩොලර් බිලියනයකට වඩා ප්‍රමාණයක් ගිය අවුරුද්දේ. ඉතින් අපි මේ කට්ටියට අවස්ථාව දෙන්න ඕනේ ලංකාවේ නම් වැඩ කරන්න. දැන් අද මහා බැංකුවේ කතාවේදී ප්‍රශ්නේ තියෙන මේ පඩි සම්බන්ධය. හරි එතකොට මේ කට්ටියට අවස්ථාව අහුරනවා නම් මෙවැනි හිතා ගන්න බැරි જાතියේ බදු ගැටලුකාරී බදු හරහා මේක මුදල් කාර්ක සභාව දකින්නේ ආණ්ඩුවේ අතිශයින්ම අසාර්ථක ක්‍රියාවලියක් හැටියට. ඉතින් කෙටි කාලීනව මේ ප්‍රශ්නය විසඳීම සඳහා සංශෝධනයක් ගේන්න කියලා දැඩිවම මුදල් කාර්ක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා හිටිනවා අලුත් වැට් එක ගේනක.
මං ගරු හර්ෂ ඇමතුමාට පිළිතුරක් දීලා ඉන්නද? ගරු කතානායකතුමනි, නෑ හෙටට යෝජිතව තියෙන සංශෝධනයක්, ඒක මම හිතන්නේ මුදල් කාර්ක සභාවට ඒවි.
ඔව් කිරියල් ඇමතුමා.
ඒ සංශෝධන
ඒ මුදල් කාර්ක සභාවේ හර්ෂ ඇමතුමා පොයින්ට්
පොයින්ට් පොඩේ දැන්
හර්ෂ ඇමතුමාට තාම මොනවද කියන්න තියෙන්නේ?
ඔතුවා දන්නවා අද
මෙතන තියෙන ඒ සංශෝධනය හිටගෙන්නේ නෑ. මේ අධ්‍යාපන ඇමතුමා ඒ සංශෝධනය හිටගෙන්නේ නෑ. මුදල් ඇමතුමාට කියන්නේ තියෙන අර අපේ මෘදුකාංග නිෂ්පාදනය කරන අපේ ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන්ට කරන මහ විශාල අපරාධයක් මේක. මේක දැක දැක වෙනස් කරන්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේකට සංශෝධනයක් ගේන්න කියලා. මේ
විපක්ෂයේ සංවිධායකතු
වෙන්න බෝඩ ගරු කතාරක තිබ ඔබතුමා මතක ඇති මේ මහා බැංකු නිලධාරීන්ගේ පරිවැඩි කිරීම මමයි ඉස්ලාම් පාර්ලිමේන්තුවේ මේක මතු කිරුවේ. මම එදා පක්ෂනායක රැස්වීමේ මුතුබගේ ඉල්ලීමක් කෙරුවා ඒ අය පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා. දැන් ඊට කලින් මම දැනගන්න කැමති කැබිනට් මණ්ඩලයේ ඊයේ මේක සාකච්ඡා කරලා තියෙනවා. මම මොකද අපි අද සාකච්ඡාවට යන්න කලින් අපි කැමති කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණය මොකද්ද කියලා ගරු සභානායකතුමා ඊයේ පැය දෙක තුනක් සාකච්ඡා කරලා තියෙනවා. මොකද අපි සාකච්ඡාවට යනකොට අපි දැනගන්න ඕන we would like to know what happened to the cabinet. අපි දැනගන්නේ කියලා කැබිනට් මණ්ඩලයේ මේක අනුමත කරනවද? එහෙම නැත්නම් මේක
අරු කතානායකතුමනි, ඊයේ අමාත්‍ය මණ්ඩලයට රැස් කිරීමෙන් පස්සේ අපේ ගරු අමාත්‍යවරු ඒ පිළිබඳව තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කළා. ඒ නිසා අද පාර්ලිමේන්තුවේදී පැමිණීමට නියමිතව තිනවා. ඒ වගේම වෘත්ති සමිතියේ වල අයත් මහ බැංකුවේ ඉන්න කැඳවන බව දැනුම් දුන්නා. ඒ අනුව අද ඒ සාකච්ඡාට එවි අපේ ස්ථාවරයේ අපි ඊයේ මහ බැංකු අධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩලයේදී අපි කරුණු ඉදිරිපත් කළේ මේකේ තියෙන අසාධාරණත්වය පිළිබඳව. ඉතින් එච්චරයි මට කියන්න තියෙන. මොකද අමාත්‍ය මණ්ඩලයේ කරුණු සාකච්ඡාවක් අපි ප්‍රසිද්ධිය අවිල්ල මෙතන කතා කරන්න එන ඔබතුමාට ව්‍යංගයෙන් තේරුම් ගන්න පුළුවන් අපේ මතේ මොකක්ද
කියලා. හරි. දැන් අපි හම්බෙනවනේ එතෙන් දිහාගෙනම මොකද කියලා. දැන් දයාමාට මොන ගහිනවන්නේ? ඔව් හර්ෂට තාම මොනවද කියන්න තියෙනවා?
ඔව් ඉවර නෑ. මේ
නෑ ඕක වැදගත් තමයි. අපි දැන් දයාමාට මොන ගහිනවා එතෙන්දි කතා කරමු. ඔව් කිරියල් නමතු
මේක අර ගුරු වෘෂී වගේ හංගගෙන ඉන්න බෑ.
නෑ
මේක හංගගෙන ඉන්නේ
ඒක දයාමාට අහගෙන. ඔව් හර්ෂ ඩිසිල්ල මැතුම.
අද මුදල් කාර්ක සභාවට 11 මාරට මහ බැංකුවේ ගවර්නින් බෝඩ් එක අපි කැඳවලා තියෙනවා. වෙන කවුරුත් කැඳවලා නෑ. ගවර්නින් බෝඩ් එක කැඳවලා තියෙනවා මුදල් කාර්ක සභාවට 11 මාරට. අපේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කාර්ක සභාවේ එකඟත්වය මත පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියෙනවා ඒ කමිටුවට ඇවිල්ලා මේ සාකච්ඡාවට සහභාගී වෙන ලෙස. ඒක නැවතත් අපි ඒ ඉල්ලීම කරනවා. කරුණාකර එනවා නම් මුදල් කාර්ක සභාවේ ලේකම්තුමියට දන්වන්න. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය ඉඩකඩ සලසා ගැනීම හැකියාවක් තියෙන නිසා බොහොම ස්තුතියි.
ඔව් විපක්ෂ නායකතුමා ආයිමන් නැගිටිනවා මොකක් හරි.
නෑ අපේ සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා ප්‍රකාශ කරා හෙට දිනේ පාර්ලිමේන්තුවට විවාදයට ගෙන එන අනපනත් කිහිපයක් ගැන මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුප්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන කෙටුප්පනත අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේක පිළිබඳව කිසිම නිර්දේශයක් අරගෙන නැහැ කියලා. ඒක විනාඩියක් ඉන්න කලබල වෙන්න එපා. අපිට 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 දැනගන්න ලැබිලා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ මේකට අරගෙන නැහැයි කියලා. ඒ වගේම මම ඔබතුමාට පෙන්වන්න කැමති සෝෂල් සිකියුරිටි ලෙවි ඇක්ට් එකේ ඒක ක්‍රියාත්මක වෙන්නේ පිරිවැටුම් මත. හැබැයි ඒකට අවශ්‍ය නීතිමය ගයිඩ්ලයින්ස් ක්‍රියාත්මක කරන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හරියාකාර වැඩසටහනක් නොමැති නිසා මේක පාරිභෝගිකයන් මත පටවන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ මම පැහැදිලිව කියන්න කැමති අපි කොහොමඩත් ඒකට විරුද්ධ වෙනවා. මේ වැට් එක වැඩි කිරීමේ ක්‍රියාවලිය සහ මේ සමාජ ආරක්ෂණ පනත් කෙටුම් පද දෙකටම අපි ඒකට විරුද්ධ වෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති කොහොමද මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නොමැතිව දෙක ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවනේ ඔබතුමා ඕක ඊයේ කැබිනට් එකෙත් කතා කරලා තියෙනවා පාර්ලිමේන්තු ගෲප් එකෙත් කතා කරලා තියෙනවා මේ ප්‍රශ්නේ ඇත්තනේ ඔබතුමා මේ කන්සර්න් එක ඔබතුමාගේ මේ තියෙන මේ බරපතල ගැටලු ඔබතුමා පෙළලා දීලා තියෙනවා අපි දන්නවා මොකක්ද වුනේ කියලා. එහෙම නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නොලබ කොහොමද මේ අනපනත් දෙක හිට ගින්නේ?
හෙට දිනේ න්‍යායපත්‍රයට ඒ ටික එන්නේ හෙට පෙරවරුවේ සභාව ආරම්භ වෙන අවස්ථාවේදී ඒ පිළිබඳව මම පිළිතුරක් දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ ක්ලැරිෆිකේෂන් එක අද ලැබීමට නියමිතව තිබෙනවා.
ඔව් ඔව්
ද හම්බ වෙනවා.
ඉන්න මේක අවසන් කරන්න ගන්න. ඔව් විපක්ෂ නායකතුමා.
දැන් ඔබතුමාගේ ප්‍රකාශයෙන්ම ඔබතුමා පිළිගත්තා දැන් මේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ඒ වගේම එකතු කළාගේ මත බදු සංශෝධන කෙටුම්පත පිළිබඳව නීතිපතිගේ නිරීක්ෂණ අදහම් වෙන්නේ. එහෙමනම් කොහොමද මේක න්‍යායපත්‍රයට ඇතුල් වෙන්නේ හෙට දවසේ? මේක න්‍යායපත්‍රයට ඇතුල් වෙන්නට ඕන නීතිපතිවරයාගේ නිරීක්ෂණ ලබා ගත්තාට පස්සේ. ඒ ගැටලුව තමයි ගරු අග්‍රාමාත්‍යතුමා ඊයේ කැබිනට් එකේ හරි ඊට ඉස්සෙල්ලා තිබ්බ ගෲප් එකේ හරි ඔබතුමා මේ බොහොම අවංකව ඒ කරුණු කාරණා ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මං කියන්නේ මේක කල් දාන්න. මේකට කොහොමද අපි විරුද්ධ වෙන එක වෙනම කතාවක්. මේක කල් දාන්න. මොකද ඔබතුමන්ලා අනීතිකව තමයි මේ අනපනත් ගේන්නට කටයුතු කරන්නේ.
නායකතුමනි, හෙට දිනේ න්‍යායපත්‍රය හෙට දිනේ ආරම්භ වෙන්න මත්තෙන් ඒ පිළිබඳව මම අවශ්‍ය පියවර ගන්නවා.
ඉන්න කුමාරතුංග මන්තුමා.
තනායකතුමනි, දැන් හර්ෂද මුදල්කාරක සභාවේ සභාපතිතුමා මතු කරන ප්‍රශ්නය අර දේශීය මුදුකාංග සඳහා වැඩබද්ද පැනවිලා විදේශීය මුදුකාංග සඳහා වැඩබද්ද පැනවෙන්නේ නැහැ කියන කාරණේ දැන් මේක බරපතල ප්‍රශ්නයක්. දැන් වැඩබද්ද සම්බන්ධයෙන් කලින් පනතේ තිබුණේ ඒ වෙනකොට වැඩබද්දෙන් නිදහස් කරලා තිබ්බා. ඒතකොට මේ වැඩබද්දෙන් නිදහස් කරලා තිබුණේ දේශීය මුදුකාංග විතරයි. ඒතකොට අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවැරදිව කටයුතු කරා නම් මීට පෙර ඉඳන්ම විදේශීයව වැඩබද්දට යටත් වෙන්න ඕනේ. දැන් ඒ නිදහස් කරපු ලයිස්තුවේ දේශීය මුදුකාංග කියලා තිබ්බ හින්දා තමයි මේ පාර ඒ නිදහස් කරලා තිබ්බක වැඩබද්දට යටත් වෙන හින්දා මේ පාර ඒකේ මේ වාක්‍යය හැමම ගෙනල්ලා තිනෝ දේශීය මුදුකාංග කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොන විදිහට ඔක්කත් විදේශීය මුදුකාංග නිදහස් වෙනවා කියලා. ඒතකොට කලිමුත් ඒ කියන්නේ විදේශීය මුදුකාංග වලින් වැඩබද්ද අය කරලා නැත්තම් මේ අවුරුදු ගණනාවටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරලා තියෙන වැරද්දක්. ඒක ගැන කරුණාකරලා සලකා බලන්න.
මෙතන මම ඉතාමත පැහැදිලිව කියනවා මේ මුදල් කාරක සභාවේදී මම සභාපතිවරයා හැරියට මේකට එකඟ වුණේ නැහැ. මම විරුද්ධව ඡන්ද දීලා තියෙන්නේ ඒක අපි සභාගත කරලා තියෙනවා. හැබැයි මෙතනදී එක කාරණාවක් තමයි මේ ප්‍රශ්නේ වදු ක්‍රම දෙකක් තියෙනවා. ගරු විපක්ෂ නායකතුමා කිව්වා වාගේ එක බදු ක්‍රමයක් තියෙන්නේ ටර්න් ඕවර් එක මත, අනුත් බදු ක්‍රමයක් තියෙන්නේ ඇඩඩ් වැලියු එක මත, එකතු කළ ආගේ බද්ද සහ පිරිවැටුව මත. මේ බදු ක්‍රම දෙකක් රටක තියාගෙන යන්න අමාරුයි. නමුත් ඒ පිළිබඳව අපේ ඔබ්සර්වේෂන්ස් අපි දීලා තියෙනවා, අපේ රෙකමෙන්ඩේෂන්ස් දීලා තියෙනවා. ඒක කවදාහරි පුළුවන් තරම් ඉක්මනින් එක දවසකදී එක බදු ක්‍රමයකට මේ රට ගෙනියන්න ඕන. බොහෝ රටවල් වල තියෙන වැට් එක විතරයි. වැට් එකයි ටර්න් ඕවර් එකයි කියලා දෙකක් නැහැ. ඒ අදහස ප්‍රකාශ කරන්න මට කැමති.
හරි, ඔව්, දැසිරි ජයසිරි මන්තුමා.
අර කතානායකතුමා, දැන් මේ අපේ විපක්ෂ නායකතුමා මතු කරපු කාරණේ ඉතාම බරපතල කාරණයක්. මොකද හේතුව මේ හින්දම තමයි ඔබතුමාට අද විශ්වාස භංගයක් ගේන්න සිද්ධලා තියෙන්නේ. මොකද අන්තිමට කරපිටින් යන්නේ ඔබතුමාගේ කරපිටින්. මොකද හේතුව
මේ පාර්ලිමේන්තුවට පනතක් ගේනකොට ඒක නීතිපති පාර්තමේන්තුව අනුමැතිය සහිතව තමයි අපි මේ ගේන්න ඕනේ අපේ තියෙන මේ විවාදයකට. හැබැයි දැන් මොකද කියන්නේ, ආණ්ඩුව Tamanට කැමති විදිහට ගෙනල්ලා ඊට පස්සේ කියනවා නීතිපති පාර්තමේන්තුවේ ලියුමක් කරන් දෙන්න කියලා. ඒ වගේ කතාවක් මේ යන්නේ. දැන් ගියපාර මේ පනත් සම්බන්ධවම නීතිපති දෙපාර්තමේන්තුව හදන එකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා කියනවා මේ උසාවියට මේකේ තියෙනවා මෙන්න මේ ප්‍රශ්න වගේක් 40ක් අපි ඉල්ලාස් කරගන්නවා කියලා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කරු කතානායකතුමා? මේවා හදන්නේ මේ ආණ්ඩුවේ කවුරු හරි ඉන්න ඇමතිවරු දෙන්නේ තුන් දෙනෙක් හරි නැත්නම් ඉන්න නිලධාරි දෙන්නේ තුන් දෙනෙක් හරි. හැබැයි අවසාන වශයෙන් මෙතෙන්ට ආපුවම කරු කතානායකතුමා අපි මේක ප්‍රශ්න කරයෙන් පස්සේ කියනවා නෑ හෙට උදේ දෙන්නම් මේකට උත්තරේ කියලා. ඊට පස්සේ අපි මේකට සංශෝධන කරනවාම ඔබතුමා අපේ පැත්තත් බලන්නේ නැතුව අර පැත්තට හායි කියලා නිකන් ඉන්නවා. අන්තිමටම ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා. මේක සම්පූර්ණ වැරදි ක්‍රමවේදයක් මේ යන්නේ. මේ ආණ්ඩුවට හිතන ഇതു මතේට මේ 50 100 200ක් තියනවා කියලා ගේන්න දවස ගානේ Tamanට කැමති විදිහට මේවා සංශෝධනය කරලා ගියනල හරියන්නේ නෑ. මේකට යම් ක්‍රමවේදයක් තියෙනවා. කරුණාකරලා ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ඒ ක්‍රමවේදයට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව මේවා ගේන්න කියන්නේ. ඉතින් බරපතල කාරණයක් විපක්ෂනායකතුමා මතු කරේ.
හරි. ඔව් ඔව් මරික් කර්මන්.
තුමනේ කරු කතානායකතුමනේ පාර්ලිමේන්තුවට පැවරී තියෙන බලතල අනුව රාජ්‍ය ආයතන විගණකාධිපතිගේ වාර්තාව අනුව විගණ මේ බලලා නිර්දේශ ලබා දීම නියෝග කරන්නේ කෝප් කමිටුවෙන්. දැන් නොවැම්බර් මාසේ ඉඳලා මාස 3කට වැඩි මේ කෝප් කමිටුවට එක රැස්වීමක්වත් ගෙනල්ලා නැහැ. ඇත්තටම සභාපතිවරයා ක්‍රියාකලාපෙහිඳ ඔබතුමා තාවකාලිකව හිටෙව්වා. ඊට පස්සේ කමිටු අහෝසි වුණා වාර අවසානයේ නිසා අනිත් සියලු කමිටු පත් කරලා තියෙනවා. අපි තාම පත් කරලා නැහැ මේ කෝප් කමිටුව. මාස 3ක් කියලා කියන්නේ රාජ්‍ය ආයතන ගණනාවක් ගේන නියමිතව තිබ්බා. ෂෙඩියුල් කරලා තිබ්බා. දැන් මේ වෙලාවේ සිදුවමින් පවතින දේවල් පවා කතා කරන්න තිබ්බා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේක ඉතාම ඉක්මනින් පත් කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ටික තාම ලැබිලා නැහැ.
Oh, Harshad Silam. I have a very important matter to raise. Yes, I will speak in English because the letters are in English. Yeah, because I'm wondering whether the committee on public finance has been misled, because I have received data, data 6 December 2023 and 11 December 2023, the following two letters. It is addressed to the Secretary Ministry of Finance by Sanjay Ratnatnam, President's Counsel, Attorney General. And it refers to the specific amendments of these two bills. The first one is Act to Amend the Value-Added Tax. I write with reference to the legal draftsman's letter dated 30th November 2023 addressed to you with a copy to me enclosed the final draft of the above bill. I have considered the draft bill and have advised you that the provisions of the draft bill are not inconsistent with the Constitution. The bill is not subject to any prohibition or restriction imposed by the 13th Amendment to the Constitution and may be enacted by Parliament. I have exactly similar letter sent on the Social Security Levy Amendment. So if there is a controversy here as to whether the legal draftsman and the Attorney General has not approved it or approved it, then this is a breach of privilege of the committee, because the committee was provided with these two letters and we in good faith accepted these two letters as being cleared by the Attorney General's department. If that is not the case, please be advised that that's a total violation of the privileges of our committee and it should be immediately looked into.
Thank you. So let the Minister of Finance look into that. ඔල් බල වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න වසන්ත අප බණ්ඩාර මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
ඔව් හර්ෂ.
නෝ මෙහෙම වෙන්න බෑනේ. මොකද මට නීතිපතිවරයාගෙන් මට සභාපති හැටියට එවලා තියෙනවා මේක අප්‍රූව් කරලා තියෙනවා කියලා. එතකොට ඔබතුමා කියනෝ නම් අප්‍රූව් කරලා නැහැ කියලා එතන ලොකු
වැරිෆිකේෂන් එකක් ඉන්නම් ඒක හෙට කියන්නම් කියලා තමයි කිව්වේ.
හයිට් ඔ යප බණ්ඩාර මැතිතුමා සම්පූර්ණ නිරීක්ෂණ අග්‍රාමන්තුමාගෙන් ප්‍රශ්න අහන්නේ උත්තර දෙන්න.
මම ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමා.
ඔව්.
ගරු කතානායකතුමනි වසන්ත යප බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නේ පළවෙනි එකට ආයන්නට උත්තරේ ඔව්. ආයන්න ඔව් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් මගින් ප්‍රකාශිත ප්‍රදේශයක් වන අකුරණ නගරය පහත් බිම් පිහිටා තිබීමත් ප්‍රධාන ජල ප්‍රවාහනයේ අතුරු ජල ප්‍රවාහනයේ සමග
පිහිටීමත් නිසා ප්‍රධාන ජල ප්‍රවාහයට සිදුවන බලපෑම මත මෙම නගරයේ නිරතුරුවම ගං වතුර අවධානයකට ලක්වන අතර 2023-12-27 දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පැස්වීමේදී ලබා දී ඇති නියෝග මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් සිදු කර ඇත. එහි වාර්තාව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වෙත ලබා දී ඇති අතර එමගින් ගං වතුර ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා කර ඇත. මෙම නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත ඇත. ඒකේ දෙක නාගරික සංවර්ධන අධිකාරිය විසින් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අකුරණ ප්‍රාදේශ සභාවේ සහභාගීත්වයෙන් අකුරණ පිඟා ඔය දෙපස පවතින ඉදිකිරීම් 134/2024 ජනවාරි හා පෙබරවාරි මාස තුලදී සමීක්ෂණය කරන ලද අතර ඉන් 80%කට වැඩි ප්‍රමාණයක් නීත්‍යානුකූල අවසරයකින් තොර ඉදිකර ඇති බවට ලබා දුන් තොරතුරු අනුව නිරීක්ෂණය විය. ඒකේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වර්ග කිලෝමීටර් 72ක් ප්‍රදේශයක මෙම ජලධාරා සමග කැරිකසල පහළට ගලා එන බැවින් ඒවා බැහැර කරනු ලබන පුජ්‍යලයෙන් නිශ්චිතව හඳුනා ගැනීමට අපහසු වීම නීතිමය පියවර ගැනීමට බාධා වී ඇත. අකුරුණු ප්‍රාදේශ සභාව විසින් අකුරුණු ජල පෝෂණ ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ ප්‍රධාන ජල ප්‍රායේ දෙපස පදිංචිකරුවන් සඳහා ග්‍රාමීය පරිසර කමිටු පිහිටුවා ජල මාර්ග වලට මිශ්‍ර නොවන පරිදි කැලිකසර බැහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීම සිදු කර ඇත. 2024 ජනවාරි පෙබරවාරි මාස තුල නාගරික සංවර්ධන අධිකාරිය විසින් සමීක්ෂණය කර හඳුනා ගන්නා ලද ගොඩනැගෙන අතරින් ජල ගැල්මට බාධාවක් පවතින ගොඩනැගිලි කොටසක් හඳුනාගෙන ඇති අතර බාධාවේ ප්‍රමාණය අනුව ප්‍රමුඛතාගත කර නීතිඅනුකූල අනුමැතිය පරීක්ෂා කර අකුරණ ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියද සහිතව අනවසර ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතිඅනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව මේ වන විට එක් අනවසර ඉදිකිරීමත් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනු කර එම ඉදිකිරීම ඉවත් කිරීමේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඒකේ හතරවෙනි ප්‍රශ්නේ ඔව්. පස්වෙනි එක අකුරණ ප්‍රාදේශ සභාව විසින් කිලෝමීටර් 2ක පමණ ප්‍රමාණයක් රොන්මඩ හා කැලිකසල ඉවත් කර ඊගා ඔය පුළුල් කිරීමට කටයුතු කර ඇත. තවද ගලා යන ජලයේ කසල හා අපද්‍රව්‍ය රැස් කිරීමට හැකිවන පරිදි දැල්ලාවුණු 3ක් ස්ථාපිත කිරීම සඳහා 2024 වසරේ වාර්ෂික අයවැය මගින් මුදල් වෙන් කර ඇති අතර ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු සැලසුම් කර ඇත. එසේම අකුරණ බල ප්‍රදේශයේ ආගමික ස්ථාන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම යුද හමුදාව සමග එක්ව ඔය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කර ඇති අතර එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට සිදු කරනු ලැබේ. අතුරු ජල පෝෂණ ප්‍රදේශවල පදිංචිකරුවන් හා ප්‍රධාන ජල පෝෂණ ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ග්‍රාමීය පරිසර කමිටු පිහිටුවා ජලමාර්ග වලට මිශ්‍ර නොවන පරිදි කැලිකසර බැහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීම කර ඇත. එයි පසු විපුණ කටයුතු ප්‍රාදේශ සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සිදු කරනු ලැබේ. ඈ යන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ පිඟාවය ආශ්‍රිත මේ ප්‍රශ්නය පිළිබඳව අපි විවිධ අවස්ථාවල ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. මේ පිඟාවය පිළිබඳව සුළු ශ්‍රමදාන වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මේ ප්‍රශ්නය විසඳගන්න බැහැ. ඇත්තරම මේ අනවසර ඉදිකිරීම සහ කැලිකසල දැමීම කියන කාරණාව අපි පිළිගන්නවා. නමුත් ගරු කථානායකතුමනි, මේ වෙනකොට ඒ ප්‍රදේශ වෙනම ප්‍රාන්තයක් වගේ මේ මිනිසුන්ට මේ කාලේ වැස්ස නැහැ. නමුත් වැස්ස තියෙන කාලේට මේ පැත්තම යන්න බෑ ගරු කථානායකතුමනි. මාතලේ ඉඳලා එන වාහනයකටවත් නුවරට එන්න බෑ. මම යෝජනා කරනවා ගරු කථානායකතුමනි, මේකට ස්ථිරසාර විස්තුමක් තියෙනවා. මේක පොල්ගොල්ල වේල්ලේ ඉඳලා මේ මහවැලි ගඟේ තිබෙන ඒ කැලිකසල මඩ රොක් වෙලා තියෙන කැලිකසල ඉවත් කරන්න ඕන. ඒකට සමහර වෙලාවට රජයට මුදල් නැතුව ඇති එක මම පිළිගන්නවා. මේකට ප්‍රාදේශ සභා ලංකාවේ තියෙන සුළු මුදල වියදම් කරාට පස්සේ ඒකටත් හැකියාවක් නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා විදේශ අරමුදල්, ඒ කියන්නේ කටාර් ෆන්ඩ් එක වගේ ආයතනයකට අපිට බැරි ඇයි මේ පිළිබඳව වියදම් මැස්තමේන්තුවක් ඉංජිනේරු වාර්තාවක් හදලා මේ කාරණය මුලිනුපුටා දැමීමට පොල්ගොල්ල වේල්ල ඉඳලා මේ ඉස්සරහට මේ නගරේ දක්වා අකුරු නගරේ දක්වා එම විකල්ප වැඩපිළ නොකළොත් නිතර මේකේ වැලිසා රොන් මඩ ඉවත් නොකළොත් මේ ප්‍රශ්නේ ජය ගන්න බෑ ගරු ග්‍රාමාධිතුමනි. එස මඟුතුමා ඊටම ඕනකමින් ඉල්ලනවා කුඩා කුඩා ආකාරයේ ශ්‍රමදාන පවත්වමින් මේ අකුර නගරේ බේරා ගන්න බෑ. මේ ප්‍රදේශයේ අපේම මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. ඒ නිසා මේකට විසඳුම මම යෝජනා කරපු විසඳුම ගන්න අමාරු තත්ත්වයක් තියෙනවද කියලා මම අහන්නේ.
ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබී රැස්වීමේදී මේක මේ මෙතුමා කියන ප්‍රශ්නේ අපි මුලින් කිව්වේ දැනට කරන කටයුත්ත. මේ දීර්ඝකාලීන විසඳුමක් මේකේ යෝජනා කරනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා අනවසර ඉදිකිරීම් ටිකකුත් අයින් කරලා, ඒ වගේම මේ ජලය මේ ගං අතුර ගලන කාලේ තමයි වැඩියෙන් මේ වහින කාලේ එන ජලය බැහැලා යන්න පුළුවන් ආකාරයට මේ ඇලමාර්ගයේ එහෙම් පිටිම ගොඩ දාලා ඒ අවශ්‍ය කරන කටයුතු කරන්න. ඒකට ගරු කතානායකතුමනි මේ වෙනකොටත් අවශ්‍ය සැලැස්ම හදාගෙන යනවා කොහොමද මේ කටයුත්ත කරන්න කියලා. මම ගියා බලන්න මේ නගරේ හැමදාම යට වෙනවා මිනිසුන්ට මේ ප්‍රශ්නයක් වෙනවා, අගමැතිතුමා මට කිව්වා ගිහින් බලලා එන්න කියලා. ගිහින් බලලා සාකච්ඡාවක් තියලා ආවා. ඒක නිසා මේ ප්‍රශ්නේ දීර්ඝ කාලයක් තිබිච්ච එකක් ගරු මන්තුමා. මේ කානෝ දිගේම මේකේ තමයි මේ ගෙවල් හදාගෙන කඩ හදාගෙන ඔක්කොම මේ පරිසරයේ හානිය කළ තියෙන මේ ප්‍රදේශයේ ජනතාව. එතකොට මේ එකවර 134ක් කඩන්න අමාරුයි. ඉතින් අපි දැනට බලනවා මේක කොහොමද කරන්න කියලා. ඔබතුමා කියන කාරණේ හරි, මේ වතුර බැහැලා යන්න පුළුවන් විදිහට මේ කටයුත්ත කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාට මම නැවත ඉදිරිපත් කරන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමනි, මේක මේ මගේ ප්‍රශ්නයට ඍජුව සම්බන්ධයක් නැහැ. නමුත් විදේශ අමාත්‍යතුමත් මෙතන ඉන්නවා. මම අපි දන්නවා විදේශ අමාත්‍යතුමත් මියන්මාර් තානාපතිතුමත් විශාල උත්සාහයක් ගන්නවා මියන්මාරයේ දැනට රඳවාගෙන ඉන්න ළමයි 56 දෙනා බේරා ගැනීම වෙනුවෙන්. මේ වෙනකොට 8 දෙනෙක් ලංකාවට ගෙනීමට අදාළ කටයුතු කරා කියලා ඊයේ ප්‍රවෘත්තිවලත් අපි දැනගත්තා. ඇත්තටම ගරු අග්‍රාමාත්‍යතුමනි, අපි එතුමාලට ගෞරවයේ පුද කරන ගමන්ම ඒකට හානියක් නෙමෙයි. අපි දන්නවා ගරු විදේශ අමෙතුමා මේ පැත්තට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඉතාම වැදගත්. විදේශ අමෙතුමා ඔබතුමාටත් ඇත්තටම අපේ ගෞරවයේ පුද කරනවා. අග්‍රාමාත්‍යතුමාට අහන්න තියෙන ප්‍රශ්නයක්, මේ මියන්මාරයේ මේ ළමයි 8 දෙනෙක් ඇත්තටම ඒ රැගෙනීම සම්බන්ධයෙන් ඔබතුමාටත් අපේ තානාපතිතුමාටත් ගෞරවයේ පුද කරනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක් අපි විදේශ මාධ්‍ය තුලින් දැනගත්තා. චීනය විසින් ඇත්තටම මේ අර්බුදයට ලක්වෙන ළමයි බේරා ගැනීම සඳහා ගුවන් මගින් මෙහෙයුමක් කරලා 150 බැගින් 1000ක වගේ පිරිසක් ඇත්තටම මේ වෙනකොට එයින් ඉවත් කරගෙන තිබෙනවා. ඒ අනුව සමහර කඳවුරු වලින් මේ මානුෂික නැතිනම් මේ හියුමන් ට්‍රැෆිකින් වලට යොමු වෙලා තියෙන මේ පුජ්‍යලයෝ බොහෝ දෙනා එතනින් ඉවත් වෙලා තිබෙනවා. ඒ අනුව 8 දෙනාගේ කණ්ඩායමේ මේ දරුවන් කෙලිම පොලිසියට ඇවිල්ලා දැනට පොලිසිය රඳවලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්නේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් මෙතන තිබෙනවා නම් මේ දරුවන් මියන්මාරයේ මියාවඩිවල පොලිසිය රඳවාගෙන සිටින්නේ ඇයි? ඔවුන් කොපමණ කාලයක් පොලිසිය රඳවාගෙන ඉන්නවද? තානාපති කාර්යාලයෙන් මියාවඩි පොලිසියට ආහාර ගෙනියනවා නම් මෙතන රාජතාන්ත්‍රික භාවය කුමක්ද කියලා මම අහන්නේ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නවා අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඒ විදේශ අමාත්‍යතුමත් එක්කත් ගිය සතියේ අපේ ගරු අතිගරු ජනාධිපතිතුමා ලියුමක් කියලා එහෙ වැඩ බලන ඒගොල්ල ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් යවුවා ඒ ලියුමක්. ඒකෙන් පස්සේ තමයි ඒ හෝම් මිනිස්ට්‍රි එක ඒගොල්ලන්ගේ හෝම් මිනිස්ට්‍රි එකෙන් ඇතුළත් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය මැදිහත් වෙලා තමයි මේ මුදා ගැනීම කරලා තියෙන්නේ. අත් මම ඊයේ අපේ මිනිස්ට්‍රි එක එම්බැසඩර්ත් එක්ක සාකච්ඡා කරගෙන ඉන්නවා. මම අහලා කියන්නම් හරියට මොකක්ද තත්ත්වය කියලා. නමුත් ඔතුමා ඊයේ කතා කරපු වෙලාවේ එතුමා කිව්වේ ඉක්මනටම ලංකාවට යවන්න කටයුතු කරනවා කියන එක. මම මට මේ වෙලාවේ 100%ක්ම කියන්න විදියක් නැහැ. මම අගමැති අපේ තානාපතිතුමාට කතා කරලා ඔබතුමාට පෞද්ගලිකව සහ පාර්ලිමේන්තුවත් දැනුවත් කරන්න.
ඔව්.
ගරු කතානායකතුමා මේ 56 දෙනාගේ නම් ජනමාධ්‍ය මගින් කරුණා කරලා හෙලි කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලනවා. මොකද මේ තරුණ ළමයි මේ ළමයින්ට විවිධ හානි විවිධ ආකාරයේ වුණා කියලා බොරු ප්‍රචාරය ගිහිල්ලා තිනවා. මං කියන හානි වෙලා තිනවා ඒක හරි. නමුත් මේ ළමයින්ගේ කවදා හරි ලංකාවට ආවට පස්සේ ඒ ළමයින්ගේ ජීවිතය ගෙනියන්න බෑ නම් ප්‍රසිද්ධ කරාට පස්සේ. ඒ නිසා කරුණා කරලා ශ්‍රී ලංකාවේ මාධ්‍යෙන් මං ඉල්ලනවා මේ මියන්මාරේ රඳවාගෙන ඉන්න ළමයින්ගේ නම් හෙලි කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ඔබතුමායි පිළිබඳව
සම්බන්ධයෙන්ම තමයි විදේශ ඇමතිතුමාට අපි අපේ ස්තුතිය පුද කරන අතර දැන් මේ කට්ටිය අපිවත් හම්බෙන්න ආවා. දැන් මෙතන තියෙන්නේ මේ සමහර කට්ටිය කියනවා 56ක් ඉන්නවා කියලා, සබයි සමහරු කියනවා 8 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒ අවස්ථාවේදී අපිට ආපු දෙමව්පියෝ කතාවසෙම ඇස් දෙකට කඳුළු ආවා. ඒ අම්මගේ දරුවා ගෑනු දරුවෙක් ඒ දරුවාට වැඩ කරන්න කියලා ඒගොල්ලන්ට කරන්න කියන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා වෙන කට්ටියකින් සල්ලි එකතු කරගන්න කියනවා වෙන රටවල් වලින්. ඒගොල්ලන්ට ටාගට් එකක් දෙනවලු ඩොලර් 100ක් හරි 200ක් හරි කීයක් හරි මේ ප්‍රමාණය ඇතුලේ හොයා ගන්නවා. එහෙම නැතුනොත් ඒගොල්ලන්ට ගහනවලු අතිශයින් වද හිංසා දෙනවලු. දැන් ඒගොල්ලොන්ගෙන් ඇහුවාම මේ 56 දෙනා සම්බන්ධයෙන් ඒගොල්ලෝ තැන් තැන් වල මාරු කරලා තියෙනවා. දැන් ඒගොල්ලෝ අපිට කිව්වේ දෙමව්පියෝ කිව්වා මේ නේපාල් වල සමා වෙන බංග්ලාදේශ වලයි ඉන්දියාවේ කට්ටියත් ඉන්නවා කියලා. එතකොට අපි බංග්ලාදේශ වල තානාපතිතුමාටයි නේපාල් වල බංග්ලාදේශ තානාපතිතුමාටයි ඉන්දියා තානාපතිතුමාටයි දෙන්නටම කතා කරලා විමසුවාම ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශ වලින් හොයලා කිව්වා ඒගොල්ලෝ දන්න තරමට එහෙම එකක් නැහැ කියලා. එතකොට මෙතන ලංකාවේ කට්ටිය විතරක් මේ යම් යම් ස්ථානවල රඳවගෙන ඉන්නවා වගේ කතාවක් තමයි අපිට දැනෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමා තවදුරටත් මේක ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඒගොල්ලොන්ගේ රජයේ මේ සම්පූර්ණ මේ මේ එකතතාවය ලබා ගන්න කියන එක තමයි අපිට ඉල්ලන්න සිද්ධ වෙලා
තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ලංකාවෑ විතරක් නෙවෙයි, අපිට තියෙන තොරතුරු අනුව ඉන්දියාවේ 200ක් පමණ ඉන්නවා, නේපාල් වලා ඉන්නවා, බංග්ලාදේශ ජාතිකයෝ ඉන්නවා, පකිස්ථාන ජාතිකයොත් ඉන්නවා. එහෙම තමයි අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව. සමහර වෙලාවට මේක කෝඩිනේට් වෙලා දන්නේ නැහැ ඒගොල්ලොත් එක්ක. මොකක්ද දන්නවද, අපේ ගරු මන්ත්‍රීතුමනි, අපේ තානාපතිතුමා ඒ සියලු දෙනා එක්කත් එකතු වෙලා ඔවුන් සියලු දෙනා ගිහිල්ලත් කතා කරා විදේශ අමාත්‍යත්වයත් එක්ක. ඔව් ඔව්, අපි තවදුරටත් බලන්න 56 දෙනෙක් මේ වෙනකොට හිටියා. ඒකෙන් 8 දෙනෙක් තමයි දැන් පොලිස් ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ මුදවාගෙන. ඔවුන්ව ලංකාවට ගෙන්න ගම අපි කටයුතු කරනවා. මේක කරන අතරතුරදී කරුණු දෙකක් ඉතාමත්ම වැදගත්. ඒ දරුවන්ගේ අනන්‍යතාවය හෙළි කරලා විවිධ අය විවිධ කතා කියන ඔවුන්ට ලිංගික අතවර කරන අරෝම මේ වගේ එහෙම එකක් වෙන්නේ නැහැ. මේකෙන් උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ බල කරලා ඉන්ටර්නෙට් එක හරහා මිනිස්සුන්ගේ මුදල් වංචා කිරීම සඳහා ඔවුන් යොදවා ගන්න. ඊට පස්සේ ඔවුන්ට දිනකට ටාගට් එකක් දෙනවා. ඒ ටාගට් එක ඇචීව් කරේ නැත්නම් ඔවුන්ට මේ ෆිසිකලි පහර දෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ඒක පුළුවන් තරම් දැන් මේ සම්බන්ධයෙන් පූර්ණකාලීනව අපේ ඒ ඩෙස්ක් එකයි තානාපතිතුමයි UN එකේ ඉන්න අපේ අයයි IMO එකයි හරහස් කරන්න පුළුවන් සියලු දේ කරලා තියෙනවා.
හරි.
තව එක ඉල්ලීමක් තියෙනවා ගරු කතානායකතුමනි කරන්න. මේක වෙන අතරතුරදී තාමත් මිනිස්සු යනවා. ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්. ගිය සතියේ 3 දෙනෙක් ඩුබායි හරහා බැංකොක් ගිහිල්ලා බැංකොක් ඉඳලා සාමාන්‍ය පාරෙන් තමයි යන්නේ. ඒ හින්දා මේකට අහුවෙන්න එපා කියලා කියනවා. කවුරු හරි ඕපන් විසා මත යන්න එපා. මම එදා මේ මාධ්‍යනුත් ඉල්ලුවා කවුරු හරි කියනවා නම් ඕපන් විසා එන්න රස්සා හොයලා දෙනවයි කියලා, එහෙම දෙන්න බෑ. ඔබ රස්සාවකට යනවා නම් ඒ කවුද එම්ප්ලොයර්, මොකද්ද ජොබ් ඔෆර් එක අරගෙන යන්න. මේක තරවකාරයන්ට අහුවෙලා ඕපන් විසා වලට ගිහිල්ලා රැවටෙන්න එපා කියන පණිවිඩය මම දෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල අහුවෙලා ඉන්නේ සිංහල කතා කරන්න බැරි දෙමළ කතා කරන ළමයි. මොකද සිංහල මාධ්‍ය තුල මේ පිළිබඳව ප්‍රචාරයක් තියෙන හින්දා අලුතින් යන්නේ නැහැ. පෞගිය කාලේ ගියාය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ කතා කරන දරුවෝ. ඒ හින්දා මේ දෙමළ මාධ්‍යනුත් මේකට ප්‍රචාරයක් දෙන්නයි කියලා ඉල්ලනවා. ඕපන් වීසා මත යන්නට එපා. යනවනම් SLBF එකේ චෙක් කරගෙන approved job order එකක් උඩ යන්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ මේ අවස්ථාවේදී. මේක ඇත්තටම අත්ත වශයෙන්ම human trafficking පිළිබඳ ප්‍රශ්නයක්.
කොමිසුදියමතුමා බුද්ධිකපතින මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න.
ගරු කතානායකතුමනි දෙවැනි ප්‍රශ්න මම අහනවා.
කතානායකතුමනි දෙවැනි ප්‍රශ්නෙට මාසයක් කල් ඉල්ලනවා.
හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි.
අති තුන. ගෙවින්දු කුමාරසිංහ මැතිතුමා.
කතානායකතුමනි මේක ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අහපු ප්‍රශ්නයක්. දැන් මාස 4ක් ගත වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද හරි පිළිතුරු දෙයි කියලා.
ගරු කතානායකතුමනි අයන්නේ එක රුපියල් බිලියන 315.91යි අයන්නේ දෙක රුපියල් බිලියන 3466.54යි අයන්නේ තුන 109.11යි ආයන්නේ එක කම්කරු දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන සමාජිකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියට අනුව සමාජිකයන් ඔවුන් සේවය කරන සෑම සේවා යෝජකයා යටතේම ලියාපදිංචි කරයි. ඒ අනුව සේවක අත්සාධකාර මුදලේ සමාජිකයින් බහුතරයකට සමාජික ගිණුම් එකකට වඩා සේවක අත්සාධකාර මුදල සමග පවතී. තවද ජාතික ඇඳුම්පත් අංකයේ සඳහන් නොවන ගිණුම් රැසක්ද පවතී. ඒ අනුව දායකයන් සංඛ්‍යාව ලබා දීමට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් 2022 12/31 දිනට සේවක අත්සාධක අරමුදල සමග ඇති සමස්ත සමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 20.99කි. ආයන්නේ දෙක ශේෂයන් සහිත සියලු සමාජික ගිණුම් ක්‍රියාකාරී සමාජික ගිණුම් ලෙස සලකනු ලබන අතර වාර්ෂික පොලිය එම ගිණුම් සියල්ලට බැර කෙරේ. 2022 වර්ෂයේදී සමාජික ගිණුම් මිලියන 2.67ක් සඳහා සමාජික දායකත්ව මුදල් ලැබී ඇත. ආයන්නේ තුන 2022 වසර සඳහා පොලිය බැර කිරීමට පෙර සමස්ත සමාජික ගිණුම් ශේෂවල වටිනාකම රුපියල් බිලියන 3103.08කි. ආයන්නේ හතර 2022 වර්ෂයේ ලැබූ ආයෝජන ආදායම එම වර්ෂය සඳහා පොලිය බැර කිරීමට පෙර 2022 අවසානයේ සමාජික ශේෂයේ ප්‍රතිශතයක් ලෙස 10.18කි. ඇයන්න පැන නොනගි.
ගරු කතානායකතුමනි මේ මුදල් රාජ්‍ය ඇමතිතුමනි අපි ඇත්තටම ඔය ප්‍රශ්න යොමු කළේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 2022 අවුරුද්දේ සේවකත්ව සාධක අරමුදලට 9%ක් ප්‍රතිලාභ දෙනකොට මහ බැංකුවම තමන්ගේ සේවකයන් සඳහා 29.27%ක ප්‍රතිලාභ ගෙවාගත්තු නිසා මේක නිවැරදිද කියලා පරීක්ෂා කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු දෙන්න පමා වෙනකොට අපි මහ බැංකුව අධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. ඒ සාකච්ඡාවේදී තුමා අපිට ඒ තොරතුරු ලබා දුන්නා. එතකොට ඒ ලබා දුන්න තොරතුරු අනුව මුදල් රාජ්‍ය ඇමතිතුමනි 2022 වසරේ දැන් මේක එවුන්ගේ වෙබ් අඩවියේ තියෙනවා. 2022 වසරේදී සේවක අත්සාද රටේ සේවක අත්සාදක අරමුදල ආයෝජනය කළා ලැබපු ආදායමෙන් සියලු වියදම් පියවල රජයේ බදු ගෙවල ඒ වසරේ සේවකයන්ට ලබා දීලා තියෙන 9% ප්‍රතිලාභයේ දුන්නයින් පස්සේ තවදුරටත් බිලියන 21ක් ඉතුරු වෙලා තියෙනවා. බිලියන 21ක් ලක්ෂ නෙවෙයි මිලියන නෙවෙයි කෝටි නෙවෙයි බිලියන 21ක්. ඒ කියන්නේ 21.9ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ලැබපු ආදායමෙන් රජයට බදු ගෙවුවෙන් පස්සේ වියදම් පියවුවෙන් පස්සේ 9% සේවකයන්ට ලබා දුන්නෙන් පස්සේ එතකොට බුද්ධමනේ 146.4ක් වෙච්ච අවුරුද්දක බිලියන 21ක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි මේ 9% සොච්චමක් දීලා මේ ඉතුරු කරන්නේ කුමක් වෙනුවෙන්ද? දැනටමත් ඒ ඔවුන් ඒ ආකාරයට, ඒ කියන්නේ ඊට කලින් අවුරුද්දවල මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකුව අධිපතිතුමා හැටියට ඉන්නකොට රටේ උද්දමනයේ 6%ක් වෙච්ච අවුරුද්දේදී 9%ක් ප්‍රතිලාභ ගෙවලා ඉතු වැඩිපුර තිබ්බ මුදල් ඔය ආරක්ෂක ගිණුමට කුමාරු කරලා තිනෝ. මේ ආකාරයට ඒ ආරක්ෂක ගිණුමෙත් බිලියන 53කට වඩා අද වෙනකොට පවතිනවා. එතකොට අර බිලියන 21යි ආරක්ෂක අරමුදලේ තියෙන බිලියන 53න් යම් කොටසක් දුන්නොත් මේ සේවකයන්ට ඉතාම පහසුවෙන් 11%ක් වැනි ප්‍රතිලාභයක් ලබා දෙන්න පුළුවන්. ඇයි ඒ සඳහා කටයුතු නොකරන්නේ?
අරු කතානායකතුමනි දැන් ගරු කතානායකතුමනි මෙතුමා අහලා තියෙන ප්‍රශ්නය පැහැදිලිවම ගත්තොත් එහෙම සේවක අත්සාධක අරමුදල පිළිබඳව. එතකොට දැන් මේ කරුණු අතුරු ප්‍රශ්න මතු කරන්නේ මේ ප්‍රධාන අහලා තියෙන ප්‍රශ්නයට සම්පූර්ණ පරිබාහිර දෙයක්. එතකොට ඒ අදාළ සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ඒ සම්බන්ධයෙන්
උත්තර දෙන්න පුළුවන්. මොකද මහ බැංකුවේ
ප්‍රතික්ෂේප කිරීමට අයිතිය තියෙනවා.
කතානායකතුමනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. කතානායකතුමනි මේ ප්‍රශ්නේ මම අහන්නේ මහා බැංකුවේ සේවක අත සාධකර මුදල සම්බන්ධයෙන් නෙවෙයි. රටේ සේවක අත සාධකර මුදල සම්බන්ධයෙන් රටේ සේවක අත සාධකර මුදලට 2022 දී දීලා තියෙන 109යි. ඒ 109 දීලා වියදම් පියවලා බදු ගෙවලා මේ මහා බැංකුවේ දැන් ගියොත් වෙබ් අඩවියට දැන් තියෙනවා ඒක. තව බිලියන 21ක් ඉතුරුයි. අපි කියන්නේ ඇයි මේ රටේ ජනතාවගේ මුදල් වලින් ඔවුන්ගේ පඩියෙන් 108ක් කපල යවලා බිලියන 21ක් ඉතුරු කරගන්නේ මොන අපරාධයක්ද? ඇයි ඒක දෙන්නේ? ඒක එතකොට ඔවුන් විශ්වාසම යනකොට ඒකට මේ මගේ පළවෙනි ප්‍රශ්නේම එතුමා බොරුවක් කියපින්ද මේක අහන්නේ මට දෙවෙනි ප්‍රශ්නේක ඇසීමේ අවසරය දීලා ඒ බොරුව ඉවත් කරගෙන ඒකට සමාව ඉල්ලලා මේ සභාවට බොරු කීම සම්බන්ධයෙන් හරි උත්තරේ දෙන්න කියලා.
අරු කතානායක දෝනේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය නොකරන අය සම්බන්ධයෙන් අපිට ප්‍රකාශනිකුත් කළ වැඩක් නැහැ. ඒ හින්දා එතුමා අපේ ස්ථාවර නියෝග බලලා ප්‍රශ්න අහන විදිය කල්පනා කළා. එතුමාට තව ප්‍රශ්නයක් තියෙනවද? ඒ ප්‍රශ්නේ අහන්න අපි උත්තරයක් දෙන්න සූදානමින් ඉන්නවා කරු කතානායක. එහෙම නැතුව මේකේ මේ එක ප්‍රශ්නයක් අහලා ඊට හාත්පසින් තවත් කාරණයක් පිළිබඳ ප්‍රශ්න අහලා හරියන්නේ නැහැ. මේ සම්ප්‍රදායය ඉස්සෙල්ලා එතුමා ඉගෙන ගත්තොත් මම ඉන්න එතුමාට අවශ්‍ය කරුණු මීට වඩා හොඳින් දැනගන්න පුළුවන් වෙයි.
හරි, බොහොම ස්තුතියි. හරි, ඔබතුමාගේ අවස්ථාව දෙකම දුන්නනේ. ඔව්. දැන් දෙවෙනි එක මොකද්ද?
දෙවෙනි ප්‍රශ්නය දැන් 2023 වසරටත් මේ ආකාරයටම දැන් ප්‍රකාශයට පත් වෙලා තිනවා. එතකොට මෙතුමන්ලා ගෙනාවු ණය ප්‍රශස්තිකරණ යෝජනා යටතේ රටේ සේවක අත සාධක කර්මවලට දීලා තියෙන 109යි. ඒතර අපි ප්‍රශ්න කරාම එදා මහ බැංකුවේ අධිපතිතුමා තමයි යෝජනා කරන්නේ රටේ සේවක අත සාධක කර්මවල ණය ප්‍රශස්තිකරණයට යටත් කරන්න. හැබැයි දැන් ඔවුන්ගේ සේවක අත සාධක කර්මවලට 2023 වසරට ගෙවාගෙන තිනවා 119.5% පොලියක්. ඉතින් මේ ඔවුන්ගේ සේවක අත සාධක කර්මවල ණය ප්‍රශස්තිකරණයට යටත් නැද්ද? මොකද්ද මේ අපරාධය?
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කිරීම වඩා වැදගත් වෙයි. එතුමාට මම යෝජනා කරනවා මහ බැංකුවේ අත සාධක කර්මවල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරාම අපි පිළිතුරු ලබා දෙන්නම්.
ඔව්, විශ්වාසයි.